You're with SBS Radio.
SBS World News, ජාතික සහ අන්තර්ජාතිකව ඔබට වැදගත් වන ප්‍රවෘත්ති සැනින් සමීප කරයි.
ලෝකේ පුරාම මේ වෙනකොට වාර්තා වෙමින් තියෙන උණුසුම්ම කාරණා අපි එකතැනකට අරගෙන යමු. සුපුරුදු පරිදි අද දවසේදීත් අපේ ලෝ වටා විදේශ විත්ති සමාලෝචනය තුළින්. දැන් අපිත් එක්ක සුපුරුදු ලෙසින්ම සූදානමින් සිටිනවා AFP ප්‍රවෘත්ති ජාලයේ, ප්‍රංශ ප්‍රවෘත්ති ජාලයේ ශ්‍රී ලංකා ශාඛාවේ ප්‍රධානියා විදිහට මාධ්‍යවේදී අමල් ජයසිංහ මහතා. අමල් ආයුබෝවන්.
ආයුබෝවන් දිලුක්ෂි.
විශේෂිත අවධානයක් බ්‍රිතාන්‍ය කෙරෙහි මේ වෙනකොට යොමු වෙලා තියෙනවා සමස්ත ලෝකයෙන්ම. කාරණා කිහිපයක් මූලික කරගෙන අපි ප්‍රථමයෙන්ම කතා බහ කරමු. ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ බ්‍රිතාන්‍ය සංචාරය සහ ඒ ආශ්‍රිතව මතුවුණු සුවිශේෂතා පිළිබඳවම.
ඔව් දිලුක්ෂි, මේක බ්‍රිතාන්‍යයේ දෙවැනි වතාවට තමයි ඩොනල්ඩ් ට්‍රම්ප් සංචාරයක් කරන්නේ. ගිය සැරේ ඔහු බ්‍රිතාන්‍යයට ආපු වෙලාවේ ඒ සංචාරයට විරුද්ධව නොයෙකුත් උද්ඝෝෂණ වගේ දේවල් තිබුණා. මේ සැරෙත් ඒවා තියෙනවා. නමුත් ඒ ගිය අවුරුද්ද තරම් ඒ ප්‍රබල තත්වයකට පත් වෙලා නැහැ. මේ සැරේ ඔහු ඇත්තටම බ්‍රිතාන්‍යයේ මේ රාජ්‍ය සංචාරය සඳහා පැමිණින්නේ දෙවන ලෝක යුද්ධයේ තීරණාත්මක අවස්ථාවක් සැමරීමත් එක්කමයි. ඒ කියනවා D-Day, එහෙම නැත්නම් 1944 ජූනි 6 වෙනිදා ඒ නෝමන්ඩි වෙරළට සහායක, ඒ කියන්නේ ඇලයිඩ් ෆෝසස් ගිහිල්ලා ඔවුන් මෙහෙයුම ආරම්භ කරපු ඒ දිනය, යුරෝපය නාත්සි හමුදාවලින් මුදවා ගැනීමේ ඒ ඒකාබද්ධ මෙහෙයුම ආරම්භ වෙච්ච දිනය සමරන ඒ උත්සවයට සහභාගී වන්නටත් එක්කල තමයි ඩොනල්ඩ් ට්‍රම්ප් පැමිණලා තියෙන්නේ. මේ සැරේ ඔහුගේ පැමිණීමේ තවත් විශේෂතාවයක් වෙන්නේ මේ අවස්ථාව තමයි. තෙරේසා මේ අග්‍රාමාත්‍යවරිය ඇය නිල වශයෙන් ඇයගේ නිලයෙන් ඉවත් වෙන්නට ඔන්න වෙන්න තිබීදී තමයි මේ විදිහට ඇමරිකාවේ රාජ්‍ය නායකයව පිළිගන්නේ. ඉතින් කීප විදියකින් බැලුවොත් මේක ඉතාමත්ම සුවිශේෂී සංචාරයක් බවට පත් වෙලා තියෙනවා.
මේ D-Day සැමරුම සඳහා මේ වෙනකොට ඔස්ට්‍රේලියානු අගමැති ස්කොට් මොරිසන් මහතාද සහභාගී වෙලා සිටිනවා. ඇමරිකානු ජනාධිපතිවරයාගේ මේ D-Day එකත් එක්කම සිදු කරන මේ සංචාරයේදී තවත් විශේෂතා කිහිපයක් කෙරෙහි ඔහුගේ අවධානය යොමු වෙලා තිබුණා, විශේෂයෙන්ම දෙරට අතර ආර්ථික සම්බන්ධතා වගේ කාරණා පිළිබඳව. දැන් මේ කාරණා පිළිබඳව ඇමරිකාවේ අවධානයත්, එතකොට බ්‍රිතාන්‍යයේ අවධානයත් කොහොමද යොමු වෙලා තිබුණේ? කොයි වගේ ප්‍රතිචාරයක්ද ලැබිලා තිබුණේ බ්‍රිතාන්‍යයේ?
දිලුක්ෂ, මෙතන ඩොනල්ඩ් ට්‍රම්ප් බොහොම කාලයක ඉඳලම බ්‍රිතාන්‍ය යුරෝපා සංගමෙන් ඉවත් වීමට පක්ෂපාතීව කටයුතු කරපු පුද්ගලයෙක්. ඉතින් මේ අවස්ථාවේදී ඔහු බ්‍රිතාන්‍යට ඇවිල්ලා බ්‍රිතාන්‍ය නායකයන්ට බොහොම ඍජුවම පවසා සිටියේ ඔවුන් යුරෝපා සංගමෙන් ඉවත් වුණාට පසුව ඇමරිකාව බ්‍රිතාන්‍යත් සමග බ්‍රිතාන්‍යයට වාසි වෙන අන්දමින් බ්‍රිතාන්‍යයට ප්‍රමුඛතාවය දෙන වෙළඳ ගිවිසුම් වලට පිවිසීමට කැමැතියි කියලා. ඉතින් ඒ එක්කම ඩොනල්ඩ් ට්‍රම්ප් යුරෝපා සංගමෙන් ඉවත් වීමට විරුද්ධ, එහෙම නැත්නම් මේ බ්‍රෙක්සිට් එකට විරුද්ධ දේශපාලඥයන් එක්කලා ආරෝවක් ඇති කරගත්ත බවක් පේනවා. විශේෂයෙන්ම ලන්ඩන් නුවර පුරපතිවරයා සමග ඔහු පුරපතිවරයාට ට්විටර් පණිවිඩ හරහා ඔහු අපහාසයට ලක්වන ආකාරයෙන් කටයුතු කරා. සිඩික් ඛාන් කියන පුරපතිවරයා ඔහුව ස්ටෝන් කෝල් ලූස, එහෙම නැත්නම් ඔහු පරාජිතයෙක්, ඔහුට හරියට වැඩක් කරන්න බැහැ කියන කාරණාව ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කරා මේ සංචාරය ආරම්භයේදී. ඒ එක්කම ඩොනල්ඩ් ට්‍රම්ප් මහරජින විසින් ලබා දුන්නු ඒ රාත්‍රී භෝජන සංග්‍රහයට රජයේත් ඒ වගේම විපක්ෂයේ බොහෝ අය ඒ භෝජන සංග්‍රහය වර්ජනය කරා. විශේෂයෙන්ම විපක්ෂ නායක ජෙරමි කෝබින්, ඒ එක්කම පාර්ලිමේන්තුවේ කතානායකවරයාත් මේ භෝජන සංග්‍රහය වර්ජනය කරා ඩොනල්ඩ් ට්‍රම්ප්ට විරෝධය පෑමක් හැටියට.
දැන් ඇමරිකානු ජනාධිපතිවරයාගේ බ්‍රිතාන්‍ය සංචාරයේ සිටින්නේ ඔය D-Day එක මූලික කරගන්නේ. අමල් කලිනුත් පැහැදිලි කරා මොකද D-Day කියන්නේ කියලා. Day 1, Day 2, Day 3 යන ආකාරයට දවස් ගණනාවක් තිස්සේ ප්‍රධාන්‍ය මිත්‍ර පාක්ෂික රටවල් යුරෝපයේ නාසි තර්ජනය අවසන් කිරීම සඳහා දෙවන ලෝක යුද්ධයේදී සිදු කරපු මෙහෙම. ඉතින් මේ නාසි ආකල්ප තවදුරටත් වසර ගණනාවක් ගියත් ජන සමාජයට බලපෑම් සිදු කරමින් පවතිනවාය කියන කාරණාවට හොඳ උදාහරණයක් සපයනවා YouTube ආයතනේ. YouTube එක ගත්ත යම් කිසි වූ විශේෂිත තීරණයක් පිළිබඳව අලුත් තොරතුරක් අපිට වාර්තා වෙනවා. ඒ තමයි මේ නාසි ආකල්ප දරන, ඒ වගේම මේ සුදු ජාතීන් පමණක් මේ ලෝකෙ සිටිය යුතුයි කියන ඒ වර්ගවාදී ආකල්ප දරන, ඒ වගේම අන්තවාදී ආකල්ප දරන, මේ වගේ කාරණා අන්තර්ගත වීඩියෝ පට තමන්ගේ ජාලයෙන් ඉවත් කරලීමේ ක්‍රියාවලියක් ආරම්භ කරන්නට YouTube ආයතනය සූදානම් වෙනවා කියලා තමයි අපිට තොරතුරු වාර්තා වන්නේ. අමල් වැඩිදුර විස්තර දැනගන්න කැමති මේ වගේ තීරණයක් ගන්න YouTube ආයතනයට බලපාපු කාරණා මොනවද? දැන් මේ ක්‍රියාදාමයේ කොහොමද කරගෙන යාමට බලාපොරොත්තු වෙන්නේ ඉදිරියේදී මේ වගේ කාරණා පිළිබඳව?
දෙදෙක්ෂී YouTube එක ප්‍රකාශයට පත් කරලා තියෙන වෛරී වීඩියෝ පට වෛරය වපුරෝන වීඩියෝ පට තියෙනවා නම් ඒවා තහනම් කිරීමට ඔවුන් කටයුතු කරනවා කියලා. දැන් YouTube සමාගම අයිති Google සමාගමටමයි. එතකොට Google සමාගමට ලොකු හැකියාවක් තියෙනවා මේවා තෝරාගෙන විශේෂයෙන්ම මේ අන්තවාදී කොටස් ජනවාර්ගික ප්‍රශ්න ඇති කරන්නට, එහෙම නැත්නම් ජනවාර්ගික දෂ්ටන අවුලවන්නට එවැනි උත්සාහයක් ගන්න කොමන හෝ වීඩියෝ පටයක් YouTube හරහා විකාශනය වෙනවා නම් ඒවා වැළැක්වීමට සඳහා අලුත් පියවර ගැනීමට තමයි ඔවුන් මේක නිවේදන ඉදිරිපත් කරලා තියෙන්නේ. ඉතින් ඔවුන් කියා සිටින්නේ ගිය මාසේ පැරිස් නුවර පැවතිච්ච සමුළුවකදී විශේෂයෙන්ම නවසීලන්ත අග්‍රාමාත්‍යවරයාත් ෆ්‍රාන්ස් ජනාධිපතිවරයාත්ගේ ප්‍රමුඛත්වයෙන් තිබිච්ච ඒ සමුළුවේදී සමාජ මාධ්‍ය ජාලාවලින් ඉල්ලීමක් කරලා තිබුණා මේ වෛරය වැපිරවීම සම්බන්ධයෙන් අන්තවාදී කොටස් මේ සමාජ ජාලා පාවිච්චි කරනවා. ඒ පාවිච්චි කිරීම ඒවා අවම කරන්න, එහෙම නැත්නම් ඒවා නැති කරන්නට මේ සමාජ ජාලාවල වගකීමක් තියෙනවා කියලා ඔවුන්ගෙන් ඉල්ලීමක් කරා. තමන්ට තියෙන ඒ තාක්ෂණික බලය පාවිච්චි කරලා හෝ මේ කාරණාව සම්බන්ධයෙන් පියවර ගන්න. ඒ පියවර මොනවද කියන එක මේ රාජ්‍ය නායකයන් ප්‍රකාශ කළේ නැහැ. නමුත් එවැනි පියවර නොගන්නේ නම් රාජ්‍යයන්ට සිද්ධ වෙනවයි කියලා මේ සමාජ මාධ්‍ය ජාලා ඔවුන්ට දඬුවම් දෙන්නට. ඉතින් ඒකට ප්‍රතිචාරයක් හැටියට තමයි YouTube සමාගම මේ විදිහට තමන්ගේ ඒ මාධ්‍ය භාවිතා කරන අයට මේ අලුත් කොන්දේසි මාලාවක් ඉදිරිපත් කරනවා. ඒ කොන්දේසි උල්ලංඝනය වෙන ඕනෑම වීඩියෝ පටයක් ක්ෂණිකව තහනම් කිරීමට තමයි ඔවුන් කටයුතු කරනවා කියලා මේ අවස්ථාවේ ප්‍රකාශ කළා තියෙනවා.
ඔව්, අපි කලින් කතා බහ කළා ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ බ්‍රිතාන්‍ය සංචාරයේ හරහා මතුවුණු සුවිශේෂතා පිළිබඳව. ඒ වගේම තමයි තවත් ලෝකයේ ප්‍රධාන පෙළේ නායකවරු දෙපළක් හමු වුණා මේ සතියේදී. ඔවුන්ගේ තුන් දිනේ නිල සංචාරය අදින් හවරවන්නටත් නියමිතයි. ඒ තමයි රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් සහ චීන ජනාධිපති ෂී ජින්පින්. මේ හමුවේ තියෙන සුවිශේෂතා මොනවාද?
මෙතන දිරිලක්ෂි, දැනට චීනය ඇමරිකා එක්සත් ජනපදයක් එක්ක ලොකු වෙළඳ යුද්ධයකට පිවිසලා තියෙනවා. චීනෙන් ඇමරිකාවට යවන භාණ්ඩවල ඒවායේ තීරු බදු වැඩි කිරීමට ඇමරිකාව තීන්දු කළා තියෙනවා. මොකද ඇමරිකාව චෝදනා කරනවා චීනය විසින් විශේෂයෙන්ම ඇමරිකාවට මේ චීනයේ වෙළඳ පොළට පිවිසෙන්නට ඒ අවස්ථාව ලබා දෙන්නේ නැහැ. වෙළඳ ශේෂය ඇත්තටම චීනයට ඉතාමත්ම වාසි වෙන ආකාරයට තියෙනවා කියලා ඒ චෝදනාව මත දැන් මේ වෙනකොට චීනයයි ඇමරිකාවයි ලොකු වෙළඳ යුද්ධයක එල්බගෙන ඉන්නේ. ඒ වටපිටාව තුළ තමයි ෂී ජින්පින් ජනාධිපතිවරයා රුසියාවට යන්නේ. ගිහිල්ලා රුසියාවේ පුටින් ජනාධිපතිවරයා සමග සාකච්ඡා කරන්නේ දෙරට අතර තියෙන ඒ ආර්ථික සහ දේශපාලනික සම්බන්ධතා තවත් වැඩි දියුණු කරන්නට. ඉතින් මෙතනදී ෂී ජින්පින් ජනාධිපතිවරයා කියා සිටියා තමාගේ හොඳම මිතුරා ව්ලැඩිමීර් පුටින් කියලා. ඉතින් මේ රාජනායකයන් දෙදෙනා මේ ආකාරයෙන් තමන්ගේ එකිනෙකාගේ තියෙන සම්බන්ධකම මේ විදිහට ප්‍රදර්ශනය කරමින් අතරම ඇමරිකාවටත් අනෙකුත් රටවල්වලටත් පණිවිඩයක් දෙන්නේ ඇමරිකාවත් එක්ක ගනුදෙනු කරන්න අපහසු වෙන අවස්ථාවකදී ඔවුන් රුසියාව වගේ රටවල්වලත් එක්කලා වෙළඳාම වැඩි කරගන්න කටයුතු කරනවා කියලා. ඒකම රුසියාව අලුත් ගෑස් නල මාර්ගයක් හදලා තියෙනවා. නැගෙනහිර රුසියාවේ සිට බස්නාහිර දිශාවට තියෙන චීනයේ ප්‍රාන්තයකට විශාල වශයෙන් මහා පරිමාණයෙන් ස්වාභාවික ගෑස් සැපීම සඳහා ඒ ගිවිසුමක් ඇති කර ගැනීමට. ඉතින් මෙතනදී ඇමරිකාව චීනය කොන් කරන අවස්ථාවකදී චීනය රුසියාවේ ඉතාමත් මිත්‍රටක් වෙනවා පමණක් නෙවෙයි දෙරට අතර තියෙන අන්‍යෝන්‍ය වෙළඳාම තවත් ඉහළට නැංවීමට මේ සංචාරයේ අරමුණක් කරගෙන තියෙනවා.
ලෝකයේ මේ දවස්වල විශේෂිත අවධානයක් යොමු වෙලා තියෙනවා මේ හිමාල කඳු වැටිය වෙත. හිමාල කඳු වැටියට වසරකට විශාල සංචාරකයන් පිරිසක් හඳුනගින්නන් විදිහට සම්බන්ධ වෙනවා, සහභාගී වෙනවා. දැන් මෙහෙම ගියපු කණ්ඩායමක් අතුරුදන් වෙලා තියෙනවා. දැන් ඔවුන් පිළිබඳව සෙවීමේ මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මක වෙමින් තියෙන්නේ. ඒකේ ඔස්ට්‍රේලියාව ජීවත් වන අපිට විශේෂත්වයක් බවට පත් වෙනවා එක කාරණාවක් නිසා, මේ අතුරුදන් වෙච්ච කණ්ඩායමේ ඔස්ට්‍රේලියානු ජාතික කාන්තාවකුත් සිටින නිසා. අමල්, දැන් මේ තත්ත්වය පිළිබඳව කොහොමද අපිට වාර්තා වෙන තොරතුරු?
දිලක්ෂි, මෙතන මේ හිමාලය කඳු වැටියත් එක්කලා ඉන්දියාවේ පැත්තට තියෙන හිමාල ප්‍රදේශයේ ඉන්දියාවේ තියෙන දෙවැනි උසම කඳුවැටිය හැටියට හඳුන්වන එක. මේක ඇත්තටම 1936 දී තමයි මේ නන්දාදේවි කඳුවැටිය ප්‍රථමයෙන්ම තරණය කරලා තියෙන්නේ. බොහෝ සංචාරකින් මේ ප්‍රදේශයට පැමිණෙනවා. මොකද එවරස්ට් තරණය කරන සමහර අය ඊට කලින් හිමාල ප්‍රදේශයේම තියෙන මෙවැනි කඳුවැටි තරණය කිරීමටත් යොමු වෙලා තියෙනවා. ඉතින් මෙතන මේ දේශගුණික ප්‍රශ්නයක් නිසා මේ විදිහට මේ පිරිස ආපදාවට පත් වුණා කියලා වාර්තා වෙනවා. ඒ එක්කම ඔවුන් ඒ નિયમિત අවශ්‍ය ආකාරයට අවසරය ලබාගෙනද මෙම ප්‍රදේශයට මේ අවස්ථාවේ ඇතුළුුනේ කියන ප්‍රශ්නය පිළිබඳවත් අලුතෙන් අවධානයක් යොමු වෙලා තියෙනවා. මොකද දැන් එවරස්ට් කඳුවැටියෙත් ගිය මාසේ වෙනකොට මේ පහුගිය සීසන් එක ගැම නැත්තම් මේ කඳ තරණය කරනේ කාලය තුළදී බොහෝ මරණ සංඛ්‍යාවක් සිද්ධ වුණා. කඳ තරණය කරන්න කියලා 11 දෙනෙක් ජීවිතක්ෂරපත් වුණා එවරස්ට් කඳු මුදුනේදී ගිය මාසේ. ඉතින් ඒකෙන් පස්සේ බොහෝ විට මේ කඳු තරණය සම්බන්ධයෙන් ඒවට අවසර ලබා දීම සම්බන්ධයෙන් බලධාරී නොයෙකුත් ප්‍රශ්න නගලා තිබුණා. ඉතින් නන්දාදේවි කඳුවැටියෙත් එවැනිම ප්‍රශ්නයක් තිබුණා. මේ වෙනකොට ඉන්දියාවේ ඒ සහන සේවකීන් හෙලිකොප්ටර් මගින් මේ ප්‍රදේශය සොයා ගැනීමට කටයුතු කරලා තිබුණා. ඔවුන් මේ පුද්ගලයන් අතුරුදහන් වෙච්ච ප්‍රදේශය වර්ග කිලෝමීටර් 50ක විතර වගේ කුඩා ප්‍රදේශයකට ඒක දැන් සීමා කරලා ඒ ප්‍රදේශයේ ඔවුන්ට මලසිරුරු ගුවනින් දැක ගන්නට පුළුවන් බවත් ප්‍රකාශ කළා. නමුත් ඒ දේශගුණික තිබිච්ච අපහසුතාවය නිසා ඔවුන්ට මේවා ඒ ක්ෂණිකේම ලබා ගැනීමට නොහැකි වෙච්ච බවත් වාර්තා වෙනවා.
පසුගිය කාලවකවානුවේදී විශේෂිත කතාබහක් තිබුණා මේ IS ක්‍රියාකාරීත්ව පවතින භූමි ප්‍රදේශවලට මේ සටන්වලට සහයෝගීත්වය ලබා දෙන්නට විවිධ රටවල් වලින් ගිහිල්ලා සිටින පුද්ගලයන් නැවතත් ඒ රටවලට බාර ගැනීම සිද්ධ කරනවද නැද්ද කියන කාරණාව. මේක ඕස්ට්‍රේලියාව පුරත් විශේෂයෙන් කතාබහට ලක් වෙමින් තිබුණු කාරණාවක් පසුගිය කාලවකවානුවේදී. දැන් මෙහි ඇවිල්ලා මෙහි පුරවැසිභාවය අරගෙන නමුත් නැවත වතාවක් ඒ තමන්ගේ මව්බිම් හෝ තමන් ඒ පක්ෂපාතිත්වයේ දරන කණ්ඩායම් සමග එකතු වෙලා මේ වගේ මේ අන්තවාදී ක්‍රියාකාරකම් වල නියලුණු පුද්ගලයන් නැවත වතාවක් ඒ පුරවැසිභාවය ලබා දුන්න රටවල් වලට ලබා ගැනීම තුළින් ඒ අන්තවාදී ආකල්ප ඒ රටවල් තුලට නැවතත් සංක්‍රමණය වීමේ තර්ජනයක් තියෙන වගට තමයි මේකේ ප්‍රධානතම කාරණා විදිහට සාකච්ඡා වෙමින් තිබුණේ. දැන් මේ සම්බන්ධවත් අපිට තොරතුරු වාර්තා වෙමින් පවතිනවාමල් යම් යම් රටවල් යම් යම් තීන්දුව තීරණවලට එළඹුණායි කියලා මේ IS ක්‍රියාකාරීත්ව පවතින ප්‍රදේශවලේ IS සටන් දැන් බොහෝ දුරට අවසන් වෙලා තියෙන විශේෂයෙන්ම සිරියාව ඉරාකය වගේ ප්‍රදේශවල. දැන් මේ පුද්ගලයන් නැවතත් බාර ගන්නවද නැද්ද කියන කාරණාව සම්බන්ධයෙන් කොයි වගේ රටවල් වලින් මොන වගේ ආරංචිද මේ වෙනකොට මේ සම්බන්ධයෙන් ලැබෙමින්
විලක්ෂි ගිය මාසේ අවසාන භාගයේ විතර වගේ වෙනකොට IS සංවිධානය මුළුමනින්ම පරාජය වෙලා ඔවුන් සමග හිටපු විදේශීය සටන්කරුවන් සිරියාවේ තුල සිටින කුර්දි සටන්කාමින්ට බාර වුණා. සිරියාවේ සමහර ප්‍රදේශවල ඇතන බලය තියාගෙන ඉන්නේ කුර්දි ජාතිකයන්. ඔවුන් විසින් පවත්වාගෙන යන එක කඳවුරක 74,000ක් විතර පිරිසක් ඉන්නවයි කියලා තියෙනවා. මේ පිරිස රටවල් 40කින් පැමිණි විදේශිකයන්. 74,000 කියන්නේ මේක මේ පුද්ගලයන් නැවත ඒ රටවල් බාර ගන්නවද කියන එක විශාල ප්‍රශ්නයක් බවට පත් වෙලා තියෙනවා. නමුත් මේ සතිය වෙනකොට ඇමරිකාව ප්‍රකාශකපත් කරා මේ කඳවුරේ සිටින කාන්තාවන් දෙදෙනෙකුත් ඒ වගේම දැනට දෙමව්පියන් අහිමි ළමුන් 6 දෙනෙකුත් ඇමරිකාවට ගෙන්වා ගැනීමට ඔවුන් කැමතියි කියලා. ඇමරිකාවේ ප්‍රතිපත්තිය වෙලා තියෙන්නේ තම රටේ පුරවැසියන් මේ විදිහට IS සංවිධානය සමග එකතු වෙලා සටන් කළා නම් ඔවුන්ව නැවතත් ඇමරිකාවට ගෙනල්ලා ඔවුන්ව නීතිය හමුවට පමුණුවලා ඔවුන්ට ඇමරිකාව තුළ සිරදඬුවම් ලබා දීමේ වැඩපිළිවෙලක් තමයි ඇමරිකාව ගෙන යන්නේ. නමුත් යුරෝපීය රටවල් විශේෂයෙන්ම බැලුවොත් බ්‍රිතාන්‍යත් ප්‍රංශයත් වගේ රටවල් තම රටේ පුරවැසියන් IS සංවිධානය සමග එකතු වෙලා හිටියා නම් ඔවුන්ගේ පුරවැසිභාවය අහෝසි කරලා නැවතත් තමන්ගේ රටට එම පුද්ගලයන් ගෙන්වා ගැනීමට ඔවුන් එකඟතාවයක් දක්වලා නැහැ. දැනට ඇමරිකාව පෙන්වන්න උත්සාහ කරන්නේ ඔවුන් මේ පුද්ගලයන්ව තමන්ගේ රටට ගන්නවා. ඒකම ඔවුන් ඉලිමක් කරලා තියෙනවා. අනෙකුත් රටවලිනුත් මේ පුද්ගලයන් මේ විදිහට එකතැනක තියෙනවට වැඩිය තම තමන්ගේ රටවල් වලට ඒ අයව ගෙන්වගෙන ඒ අයව තමන්ගේ රටවල නීතිය ඉදිරියට ගෙනල්ලා ඒ අවශ්‍ය දඬුවම් දෙන්න කියලා. මොකද මේක දැන් ඇත්තටම සිරියාව තුළ විශාල ප්‍රශ්නයක් බවට පත් වෙලා තියෙනවා. මෙවැනි අතිවිශාල සංඛ්‍යාවක් මේ ආකාරයෙන් රඳවුම් ස්ථානවල සිටීම නිසා. ඇත්තටම ඉරාකයේ වගේ රටවල් මේ වෙනකොට ප්‍රකාශ කරලා තියෙනවා මේ පුද්ගලයන් තමන්ගේ රටට ගෙන්නලා දඬුවම් දීමේ කටයුත්තට ඔවුන් කැමතියි කියලා. නමුත් ඒ සඳහා ඔවුන් ඉල්ලීමක් කරලා තියෙනවා එක පුද්ගලයෙක් සඳහා ඩොලර් මිලියනයක විතර වගේ මුදලක් අවශ්‍යයි කියලා. ඉතින් ඒ පිළිබඳ සාකච්ඡාත් දැනට පවතිමින් පවතිනවා.
අමල් අපි එමනම් ස්තුතිවන්ත වෙනවා මේ සතිය තුලදීත් ලෝකයේ විශේෂතා පිළිබඳව සමාලෝචනය කරන්නේ ලෝවටා විදේශ විත්ති සංග්‍රහයට එකතු වීම පිළිබඳව. එහෙමනම් අපි ලබන සති සිකුරාදා හමුවෙමු. අයිබෝන්.
අයිබෝන් දිලුක්ෂි.
Want to hear more stories like this? Subscribe to our regular podcasts on iTunes.